ගරු රිසාඩ් බදුද්දීන් වත්තුමා ඔබතුමාට විනාඩි
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්
විනාඩි 13ක කාලයක් තියෙනවා.
තලමෙකී තලමෙ දාංගෙහිඳ උරුපිනරවර්ගලේ ඉඳ முக்கியமான විවාදத்திலே இங்கே எனக்கு முன்னர் பேசிய பிள்ளையான் கௌரவ பாராளுமன்ற அமைச்சர் அவர்கள் மிக மோசமான கருத்துக்களை இஸ்லாமின் மீதும் இஸ்லாமிய மக்களின் மீதும் என் மீதும் அதே போல இன்னும் எமது மார்க்கத்தின் மீதும் இங்கு சுட்டிக்காட்டியதை முதலிலே நான் முற்றாக மறுக்கிறேன். இன்னும் ஒரு ஏதோ ஒரு வீடியோ கிளிப்பை வைத்து சொன்னார், எனது அமைச்சுக்கு கீழே மைனிங் லைசன்ஸ் கொடுக்கின்ற பொறுப்பு இருந்ததாக. நான் பல வருடங்களாக அமைச்சராக இருந்தேன், எந்த ஒரு காலகட்டத்திலும் என்னுடைய அமைச்சுக்கு கீழே மைனிங் லைசன்ஸ் கொடுக்கின்ற பொறுப்பு அந்த சப்ஜெக்ட் என்னுடைய அமைச்சுக்கு கீழே பொறுத்த இருக்கப்படவில்லை என்பதை இந்த உயர் சபையிலே கௌரவமாக நான் சொல்லி வைக்க விரும்புகின்றேன். எனவே மைனிங் லைசன் லபாதீம சப்ஜெக்டுக்கு மகே அமாத்தியான் சேட்டத்து கவதாவ திப்ப நாயக்கில மே விலாவதி மமக்கு எண்டோன இனிசா சம்பூர்ணமா பிள்ளையான் மத்துமா கிய போயிருக்கு சம்பூர்ணமா வரதி கீழே மே சபாவதி மம பேதலியுமா கேனும். அதே போல சாஞ்சமருது பிரதேசபையை கோட்டாபே ராஜபக்ச ஒரு லஞ்சமாக சஹரானுக்கு கொடுக்கின்ற லஞ்சமாக கொடுத்தார் என்று இந்த உயர் சபையிலே ஒருவரும் அதே போல சிஐடியிலே ஒரு சிலரும் போய் முறையீடு செய்தார்கள். இது மிக மோசமான பொய்யான வதந்தி என்பதையும் அப்பட்டமான பொய் என்பதையும் சஹரானை சார்ந்தவர்கள் சாய்ந்தமருதிலே ஒளிந்திருந்த பொழுது 16 பேர் அவர்களுடைய அத்தனை பேருடைய உயிரும் அதாவது இவர்கள் பயங்கரவாதிகள் என்று காட்டிக் கொடுத்தவர்கள் சாய்ந்தவரது மக்களை ஒழிய உங்களுடைய புலனாய்வு அல்ல, உங்களுடைய புலனாய்வு காட்டிக் கொடுக்கவில்லை, அவர்கள் தான் அவர்களை காட்டிக் கொடுத்து 16 பேர் அந்த இடத்திலே தற்கொலை செய்து மரணித்தார்கள். எனவே அவ்வாறான சாய்ந்தமரது மக்களை இந்த உயர் சபையிலே மிக மோசமாக பேசியதை வன்மையாக கண்டிப்பதோடு ரணில் விக்ரமசிங்க அவர்கள் அன்று பிரதமராக இருந்த பொழுதோ அமைச்சராக கரு ஜெயசூரி இருந்த பொழுது வஜிர் அவர்கள் இருந்த பொழுது பைசர் முஸ்தபா போன்றவர்கள் சாய்ந்தமரதுக்கு பிரதேசபை தருவேன் என்று உறுதியளித்த அந்த சபையை இதுவரை வழங்காமல் இவ்வாறான ஒரு பொய்யான வதந்தியை கூறி தடுத்து அல்லது அதை இல்லாமலாக்குவதற்கான சதி செய்வதையும் இந்த இடத்திலே மிக மோசமான செயல் என்று கூறிக்கொண்டும் அடுத்ததாக இஸ்லாமிய ஜம்மியத் உலமா என்பது முஸ்லிம்களுடைய இந்த நாட்டிலே வாழ்கின்ற அதிகமான உலமாக்களை கொண்ட ஒரு அமைப்பு. அந்த அமைப்பு 2013 இனவாதத்துக்கு எதிராக மதவாதத்துக்கு எதிராக இஸ்லாம் என்பது பயங்கரவாதத்தை தூண்டவில்லை, இஸ்லாத்திலே பயங்கரவாதம் என்று ஒன்று கிடையாது, இஸ்லாத்திலே அடிப்படைவாதம் ஒன்று கிடையாது. எனவே இந்த சஹரான் போன்ற நயவஞ்சகர்கள் இந்த மோசமான செயலை செய்கிறார்கள் என்ற விஷயத்தை ஆசாத் சாலி உட்பட சிவில் அமைப்பு முஸ்லிம் சிவில் அமைப்பு ஜம்மியத் உலமா உட்பட சிஐடியிலே போலீசிலே போய் முறைப்பாடு செய்திருந்தார்கள். அது மாத்திரமல்லாமல் 2013 இஸ்லாமியர்கள் எவ்வாறு வாழ வேண்டும் என்பதற்காக பல ஆக்கப்பூர்வமான நடவடிக்கை ஜம்மியத் உலமா செய்திருக்கிறார்கள். அத்தனை விஷயங்களும் இங்கே இருக்கிறது. இதை நான் ஹன்சாட்டிலே சேர்த்துக் கொள்ளுமாறு வேண்டுகோள் விடுக்கின்றேன். அதே போலதான் இன்று சேனல் 4 உண்மையா பொய்யா என்பதை நாங்கள் அறிய வேண்டிய தேவைப்பாடு இருக்கிறது. வந்தவுடன் இந்த சேனல் 4 வெளியேறிய உடன் வெளியே வந்தவோடு உடனடியாக பாதுகாப்பு அமைச்சருடைய செயலாளர் இதை முற்றாக நிராகரித்து விட்டார். இவ்வாறான ஒரு செய்தி சொல்லப்படுகின்ற பொழுது இதிலே இந்த நாட்டில் இருக்கின்ற புலனாய்வு பிரிவுடைய தலைவரை சம்பந்தப்படுத்தி அதே போல இங்கிருக்கின்ற ராஜாங்க அமைச்சரை சம்பந்தப்படுத்தி ராஜாங்க அமைச்சர் பிள்ளையானோடு 10-12 வருடங்கள் ஒன்றாக செயல்பட்ட ஆசாத் மௌலானாவை அதற்கு முன்னர் கர்ணாவோடு செயல்பட்ட ஆசாத் மௌலானாவை சம்பந்தப்படுத்தி அவர்கள் இன்னும் நிசாந்த போன்றவர்களுடைய இந்த எசட்டுகள் எல்லாம் சேர்ந்து வருகின்ற பொழுது அதே போல ட்ரிபோலி குரூப்புடைய எக்னலிகோட போன்றவர்களுடைய கொலை லசந்த விக்ரம் துங்க போன்றவருடைய கொலை சம்பந்தமாக வருகின்ற பொழுது இந்த விஷயங்களை ஆராயாமல் எடுத்து ஒரே அடியாக இது பிழையானது தவறானது இதை ஏற்றுக்கொள்ள முடியாது என்று பாதுகாப்பு அமைச்சருடைய செயலாளர் சொல்லுவாராக இருந்தால் இதில் எங்களுக்கு சந்தேகம் இருக்கிறது. எனவேதான் நாங்கள் சொல்கிறோம், ஒரு சர்வதேச விசாரணையை முன்னெடுங்கள் என்று. எவ்வாறு கத்தோலிக்க மக்கள் இதிலே பாதிக்கப்பட்டார்களோ இன்னும் அந்த வேதனையிலே கௌரவத்துக்குரிய காடினல் உட்பட அவர்கள் அலைந்து திரிகிறார்கள் நீதி நியாயம் கேட்டு. அதே போலதான் இந்த சம்பவத்தினால் அநியாயமாக சந்தேகப்பட்டு சிறையிலே அடைக்கப்பட்ட நான் உட்பட எத்தனையோ சட்டத்தரணிகள் எத்தனையோ புத்திஜீவிகள் எத்தனையோ வர்த்தகர்கள் இந்த நாள் பாதிக்கப்பட்டிருக்கிறார்கள். எனவே அவர்களுக்கும் தேவையாக இருக்கிறது உண்மையான விசாரணை நடத்தப்பட வேண்டும், உண்மை கண்டறியப்பட வேண்டும். அதாவது இந்த நாட்டிலே எங்களுக்கு நம்பிக்கை இல்லை. ஏன் இன்று விசாரிக்க வேண்டியவர்கள் அரசாங்கத்தில் இருக்கிறார்கள், பாதுகாப்பு தரப்பில் உயர் பதவிகளில் இருக்கிறார்கள். இன்று அரசாங்கத்தில் இங்கு பேசியவர்கள் அரசாங்கம் சார்பானவர்கள் முழுக்க சேனல் 4-ஐ நிராகரித்து பேசுகிறார்கள். எனவேதான் நாங்கள் சொல்கிறோம், சர்வதேச விசாரணை தேவை, உண்மையை கண்டறிவதற்காக பாதிக்கப்பட்டவர்களுக்கும் தேவை, அதே போல சந்தேகத்தினால் மாட்டிக்கொள்ளப்பட்டவர்களுக்கும் இந்த உண்மை தேவை என்பதை இந்த சபையிலே சொல்கிறோம். ஏன் எங்களுக்கு சந்தேகம் இருக்கிறது? இங்கு புலனாய்வு பிரிவை சார்ந்தவர்கள், இராணுவ புலனாய்வு பிரிவை சேர்ந்தவர்கள் கம்பளையிலே அதாவது அந்த சம்பவம் நடந்த பிறகு 23ஆம் தேதி 4ஆம் மாதம் 2019 சாதிக் ஹக் என்பவர்களை கம்பளையில் இருந்து கொண்டு வருகின்ற பொழுது, சிஐடி கொண்டு வருகின்ற பொழுது கண்டியிலே வைத்து, அதே போல கேகல்லையிலே வைத்து, ராணுவ புலனாய்வை சேர்ந்தவர்கள் அவர்களை எங்களிடம் தாருங்கள் என்று கேட்டிருப்பதாக பிரசிடென்ட் கமிஷன் ரிப்போர்ட்டிலே சாணி அபேசிகர் அவர்கள் சொல்லுகிறார். அதே எவ்வாறு சொன்னதாக ரவிசனவீரத்தின சீனியர் டிஐஜி அவர்கள் சொல்லுகிறார். அப்படி என்றால் எங்களுக்கு சந்தேகம் வராதா? வனாத்தவிலே லக்டோவத்தையிலே இந்த ஆயுத கிடங்கை கண்டுபிடிக்கும் வரை அன்று வரை சதுரானை பற்றி சிஐடிக்கு தெரியாது என்று ரவி சனவீரத்ன அவர்களும் சாணி அபிசேகர் அவர்களும் சொல்லுகிறார்கள். 2012 சதுரானுக்கு ராணுவ புலனாய்வால் சம்பளம் வழங்கியதாக நேற்று பேசிய பீல் மார்ஷல் சரத் பொன்சேகா அவர்கள் இங்கு பேசுகிறார். அவ்வாறு பல வருடங்களாக சஹரானோடு, சஹரானை சார்ந்தவர்களோடு ராணுவ புலனாய்வுக்கு சம்பந்தம் இருக்கின்ற பொழுது அவர்களை சிஐடிக்கு சொல்லி அவர்கள் இந்த விஷயங்களை காட்டிக் கொடுக்காமல் இருந்து குண்டு வெடித்த பிறகுதான், அல்லது குண்டு வெடிப்பதற்கு 2 மாதங்களுக்கு முன்னர் தான் சிஐடிக்கு தெரியும் அளவுக்கு இந்த விஷயங்களை 7000 மேற்பட்டவர்கள் இராணுவ புலனாய்வு பிரிவில் இருந்தும் இவ்வாறான விஷயத்தை காட்டிக் கொடுக்காமல் இருந்ததனால் எங்களுக்கு இராணுவ புலனாய்வின் மீது சந்தேகம் வருகிறது. எங்களுடைய சந்தேகத்தில் நியாயம் இல்லையா என்று நாட்டு மக்களிடத்தில் நாங்கள் கேட்கிறோம். அதே போல லக்டோவத்தையிலே இந்த சிஐடியினர், அதாவது சாணி அபேசர் டைரக்டர்கள் போய் அவருடைய அணியோடு நிற்கின்ற பொழுது அங்கு ராணுவ புலனாய்வினர் 2 பேர் பலர் வந்திருக்கிறார்கள். அவ்வாறு இவர்கள் எப்படி வந்தார்கள் என்று தங்களுக்கு தெரியாது என்று இது வந்ததில் எங்களுக்கு சந்தேகம் இருக்கிறது. சாணி அபேசர் அவர்கள் ஜனாதிபதி கமிஷன் அறிக்கையிலே சொல்லியிருக்கிறார். எனவே ராணுவ புலனாய்வின் மீது எங்களுக்கு சந்தேகம் இருக்கிறது. அது மாத்திரமல்ல, சாரா ஜஸ்மின் என்கின்ற அந்த பெண்மணியை பற்றி சஹரான் எங்கெங்கெல்லாம் சென்றாரோ அவரும் சாராவும் சாராவுடைய கணவரும் சென்றார்கள் என்று ஹாதியா சஹரானுடைய மனைவி அவருடைய ஜனாதிபதி கமிஷன் ரிப்போர்ட்டிலே சொல்லி இருக்கிறார். அவ்வாறு மிக நெருக்கமாக சஹரானுக்கு இருந்தவர்கள் தான் சாராவும் கணவரும் அவர்கள். எனவே சாஞ்சமருதிலே குண்டு வெடித்த பொழுது 16 பேருடைய பொடிதான் இருந்தது என்று அறிக்கை சொல்லுகிறது. அங்குள்ள போலீசார் கோர்ட்டிலே ரிப்போர்ட் பண்ணியிருக்கிறார்கள். முதலாவது டிஎன்ஏ எடுக்கின்ற பொழுது சொல்லுகிறார்கள் சாராவுடைய உடல் அங்கே இருக்கவில்லை என்று. இரண்டாவது 2020 ரிப்போர்ட் எடுக்கின்ற பொழுது டிஎன்ஏ சாராவுடைய உடல் அங்கே இருக்கவில்லை என்று சொல்கிறார்கள். 2021 சொல்லுகிறார்கள். 2023 மூன்றாவது முறை டிஎன்ஏ எடுத்து சொல்கிறார்கள் சாராவுடைய உயிர், அதாவது உடல் அங்கே இருந்தது என்று. 16 உடல்கள் தான் இருந்தது என்று அடையாளப்படுத்தப்பட்டது சாராவுடைய பெயர் இல்லாமல். 16 பேருடைய உடல்களை அதாவது போலீசார் ரிப்போர்ட் பண்ணிய பிறகு 3-4 வருடங்களுக்கு பின்னர் இந்த நாட்டுக்கு ஒரு பொய்யை சொல்வதற்காக சாரா ஜஸ்மின் அங்கே செத்தார் என்று 14வது உடம்பு எவ்வாறு வந்தது என்று நாங்கள் கேட்கின்றோம். எனவே இந்த நாடகத்தை கோட்டாபி அரசாங்கத்திலே தான் நீங்கள் செய்தீர்கள். எனவே எங்களுக்கு சந்தேகம் வருவதிலே நியாயம் இருக்கின்றது என்பதை நாட்டு மக்கள் புரிந்து கொள்வார்கள். அது மாத்திரமல்ல, சாரா இந்த சம்பந்தம் நடந்த பிறகு சாராவுடைய சத்தம் கேட்டதாக, சாராவை 2 பூட்ஸ் போட்டவர்கள் தூக்கி சென்றதாக ஹாதியா சாரானுடைய வைஃப் அவர்கள், அதாவது ஜனாதிபதி ஆணைக்குழுவிலே சொல்லி இருக்கிறார். அப்படி என்றால் அவர் எங்கே என்று நாங்கள் கேட்கின்றோம். சாராவுடைய தாய் சொல்லி இருக்கிறார், அதாவது சாரா இந்த குண்டு வெடிப்புக்கு பிறகு பெண்டேஜ் போடப்பட்டவராக என்னோடு அவர் பேசினார், வீடியோ காலிலே பேசினார் என்று சொல்கிறார். அப்படி என்றால் எங்கே சாரா என்று நாங்கள் கேட்கின்றோம். எப்படி அவர் அன்று செத்திருப்பார் என்று நாங்கள் கேட்கின்றோம். அது மாத்திரமல்ல, ஐபி அபூபக்கர் என்கின்ற ஒருவரை நீங்கள் அதாவது அடைத்து வைத்திருந்தீர்கள். அதாவது ஐபி போலீஸ் ஆபீசர் அவர் அந்த சாரா இந்தியாவுக்கு செல்வதற்காக அவர்தான் உதவி செய்தார் என்று 2 பேர் சாட்சியம் அளித்ததாக கோர்ட்டில் ரிப்போர்ட் இருக்கிறது. அதை விசாரித்த ஐபி அதாவது போலீஸ் ஆபீசரை, ஐபி ஜெய்சிங் என்கின்ற போலீஸ் ஆபீசரை கொஞ்ச காலத்துக்கு பிறகு அவர் கொரோனா என்று அவரை நீங்கள் கொளுத்தி எரித்து அவருடைய இந்த சடலம் இல்லாத நிலையை அவரே இல்லாமல் ஆக்கியிருக்கிறீர்கள். ஏன் இன்று விசாரிக்க முடியாத நிலை? எனவே எவ்வாறு இருப்பதனால் எங்களுக்கு சந்தேகம் வருகிறது. 2020 டிஎன்ஏ சாரா இல்லை, 2021 சாரா இல்லை, 2023 சாரா மீண்டும் வருகிறார் என்றால் சந்தேகம் வராதா என்று நான் கேட்கின்றேன். 16 பேராக இருந்தது எவ்வாறு 17 பேராக மாறியது என்று கேட்கின்றேன். அதே போலதான் நாங்கள் கேட்கிறோம் அபு ஹிந்த், அதாவது சாரா, அதாவது சஹரானுடைய வைஃப் சொல்லுகிறார் தன்னுடைய அதாவது கணவனுக்கு, அதாவது சஹரானுக்கு இந்த குண்டு வெடிப்பை அவசரமாக செய்ய வேண்டிய வலியுறுத்தல் அபுஹிந்த் என்பவரால் தான் வந்தது என்று சஹரானுடைய மனைவி ஹாதியா பிரசிடென்ட் கமிஷன் ரிப்போர்ட்டிலே சொல்லி இருக்கிறார். அப்படி என்றால் இந்த அபுஹிந்த் என்பவர் யார் என்பதை விசாரிக்க தொடங்குகின்ற பொழுது சாணி அபேசேகர டைரக்டர் சிஐடியையும், அதாவது அதற்கு பொறுப்பான சிஎன்டிஐஜி ரவிசனவீரத்தினையும் நீங்கள் அங்கிருந்து துரத்துகிறீர்கள். அதாவது கோட்டாபய ராஜபக்ச ஜனாதிபதியாக வந்ததோடு நேர்மையாக நடந்து அந்த விசாரணை திசை மாறுகிறது. எனவே அபுஹிந்தை 4 வருஷங்கள் கோட்டாபுரி அரசாங்கம் வந்த பிறகு இன்றுவரை நீங்கள் கண்டுகொள்ளவில்லை. எனவே எங்களுக்கு சந்தேகம் இருக்கிறது, நாட்டு மக்களுக்கு சந்தேகம் இருக்கிறது. அபுஹிந்த் யார் என்பதை நீங்கள் கண்டறியவில்லை, கண்டறிய வேண்டும். அதற்காக நாங்கள் சர்வதேச விசாரணையை நாங்கள் வேண்டி நிற்கின்றோம். அது மாத்திரமல்ல, இந்த இங்கு கோட்டாபே ஜனாதிபதியாக வந்த பிறகுதான் அதாவது இந்த சானியா பேசுகிற டிரான்ஸ்பர் ஆக்கப்படுகின்றார். எனவே இந்த அபுஹிந்து இதற்கு பின்னால் இருந்து அபுஹிந்துக்கு தான் தேவையாக இருந்தது. இந்த குண்டை அவசரமாக வெடிக்க வைக்க அபுஹிந்த் கோல் எடுக்கின்ற ஒவ்வொரு கட்டத்திலும் சஹரான் வெளியே போய் கதைத்ததாக சஹரானுடைய மனைவி சாட்சியத்திலே ஜனாதிபதி சாட்சியத்திலே சொல்லியிருக்கிறார். எனவேதான் அபுஹிந்த் யார், அவர் இந்தியாவில் இருந்தார், யார் அந்த அபுஹிந்த் என்பதை கண்டறிய வேண்டிய தேவைப்பாடு இந்த நாட்டு மக்களுக்கு இருக்கிறது. அதே போலதான் ஜமீல் என்கின்றவர் தாஜ் சமுத்ரா ஹோட்டலிலே குண்டை வெடிக்க வைக்காமல் இருந்த பொழுது, அவர் எபனேசர் பள்ளியிலே இருந்த பொழுது, அதே நேரத்திலே ஜமீலுடைய ஊட்டிக்கு இராணுவ புலனாய்வு பிரிவினர் ஒரே நேரத்திலே போயிருக்கிறார்கள், குண்டு வெடிப்பதற்கு முன்னர் அதாவது போயிருக்கிறார்கள் என்றால் ஜமீலை இந்த இராணுவ புலனாய்வுக்கு எவ்வாறு தெரிந்தது என்று நாங்கள் கேட்கின்றோம். அவ்வாறு அந்த எபனேசர் பள்ளியிலே இருந்தவர்கள் தொடர்பு மனைவியோடு தொடர்பு கொண்ட பொழுது, இந்த ஜமீல் மீது சந்தேகம் இருக்கிற தொடர்பு கொண்ட பொழுது, அங்கே அதன் பிறகு ஜமீல் அதாவது ஜமீலுடைய வீட்டில் இருந்த இராணுவ புலனாய்வினர் இந்த எபனேசர் பள்ளியில் இந்த கோல் எடுத்து கொடுத்தவருக்கு கைத்திருக்கிறார்கள். எனவேதான் எங்களுக்கு சந்தேகம் வருகிறது. நாங்கள் கேட்கிறோம், யார் அந்த ரெண்டு பேர், யார் அந்த ராணுவ புலனாய்வு பிரிவினர், இப்படி ஜமீலுடைய வீட்டுக்கு போனார்கள், அவர்களை யார் அனுப்பியது, அவர்களுக்கு பின்னால் யார் இருந்தது என்பதை இன்னும் கண்டுகொள்ளவில்லை என்று நாங்கள் கேட்கின்றோம். அதே போலதான் சடல் போவிலே சொல்லப்படுகின்ற பல விஷயங்கள், அதாவது இந்த சஹரான் சின்ன சஹரான் மாத்தலை சஹரான் என்கின்றவர், அவர் அதாவது சோனிக் சோனிக்கோடு தொடர்பாக இருந்திருக்கிறார். இந்த சோனிக் சோனிக் என்பவர் தான் இந்த குண்டு வெடித்த பிறகு இந்த மாத்தலை சஹரானுக்கு சொல்லியிருக்கிறார், இதை நீங்கள் ஐஎஸ்ஐஎஸ் உடைய தாக்குதல் என்று வெளிப்படுத்துங்கள், வெளிநாட்டு ஊடகங்களினூடாக இதை வரை செய்யுங்கள் என்று சொன்னதாக மாத்தலை சஹரான் சின்ன சஹரான் அதாவது அவருடைய விசாரணையிலே சொல்லியிருக்கிறார். அப்படி என்றால் யார் இந்த சோனிக் சோனிக் என்று நாங்கள் கேட்கின்றோம். இதை விசாரிக்கின்ற பொழுது இந்த சோனிக் நாட்டிலே கோட்டாபே ராஜபக்சவை ஜனாதிபதியாக கொண்டு வர வேண்டும் என்பதற்காக செய்த இந்த பெரிய இரத்த வெறி குடித்த கொலையை தான் நாங்கள் கண்டிக்கிறோம். இந்த கொலை வெறியினால் தான் உங்களால் 2 வருஷங்கள் கூட இந்த சீட்டிலே இருக்க முடியாமல் நீங்கள் மக்களால் துரத்தி அடிக்கப்பட்டீர்கள். உங்களை உருவாக்கியவர்களே உங்களை விரட்டினார்கள். எனவேதான் எங்களுக்கு சந்தேகம் இருக்கிறது. இங்கு சொல்லுகிறார்கள், நாங்கள் சிறு அதாவது உள்ளூராட்சி மன்ற தேர்தலிலே வெற்றி பெற்றோம், எங்களுக்கு தேவையில்லை இவ்வாறான கொலை என்று சொல்லுகிறீர்கள். அவ்வாறு நீங்கள் 50% அங்கு பெறவில்லை, உங்களால் 50% நீங்கள் கூட்டி பாருங்கள் உள்ளூராட்சி மன்ற தேர்தலில் 50% வாக்கை நீங்கள் கோட்டாபே சார்ந்த அந்த ராஜபக்ச அரசாங்கம் என்று பெற்றிருக்கவில்லை. எனவே உங்களுக்கு நிறைய வாக்கு தேவையாக இருந்தது. நீங்கள் என்ன செய்தீர்கள், உங்களுக்கு தேவையான வாக்களை முஸ்லிம்கள் இருந்து பெற முடியாது என்பதற்காக இவ்வாறான மோசமான செயலை தூண்டினீர்கள். என்று பொதுபல சேனா இந்த நாட்டிலே கொண்டு வரப்பட்டதோ அன்று நாங்கள் சொன்னோம், அதாவது நோ லிமிட்டை எரித்த பொழுது, பெசன் வாக்கை எரித்த பொழுது, தம்புள்ள பள்ளிவாசலை உடைத்த பொழுது, கிரண் பாஸ் பள்ளிவாசலை உடைத்த பொழுது, தர்கா டவுனிலே அவ்வாறான கொலைகளை செய்த பொழுது ஒரு ஊரையே நாசப்படுத்திய பொழுது நாங்கள் சொன்னோம், இவர்கள் முஸ்லிம் இளைஞர்களை வேறு திசைக்கு திருப்ப பார்க்கிறார்கள் என்று. இவ்வாறான பொழுதும் இந்த இராணுவ புலனாய்வினர் தான் அவர்களை பாதுகாத்தார். கோட்டாபே ராஜபக்ச தான் அன்று முதல் முதலாக ஜனசார தேர்தலமையான பொதுபால சேனாவுடைய ஆபீஸை போய் ஆரம்பித்து வைத்தார். அதே அதாவது அந்த அணியினர் தான், அந்த இராணுவ புலனாய்வினர் தான் அதன் பிறகு இன்று NTJ என்கின்ற அதாவது நேஷனல் தௌஹீத் ஜமாத் என்கின்ற பயங்கரவாதி, அந்த பயங்கரவாதிக்கு அவர்களையும் இணைத்து இவ்வாறான முஸ்லிம் உணர்வு உள்ள இளைஞர்களை இந்த வழிகெடுப்பதற்கான சதியை செய்வதற்கு இதே இராணுவ சேர்ந்து செயல்பட்டார்கள். அதே போல பொதுவல சேனா போன்ற மோசமான இயக்கங்களின் ஊடாக முஸ்லிம்களுக்கு அல்லாஹ்வுக்கு ரசூலுக்கு குர்ஆனுக்கு கேடுகளை ஏற்படுத்தி இவ்வாறானவர்களையும் இந்த சஹரான் என்ற நயவஞ்சகனோடு சேர்த்து அதன் ஊடாக இந்த நாட்டிலே குண்டுகள் வைப்பதற்கு பின்னால் இருந்த இந்த சக்திகள்
பிரமாணமத் புத்தி துறத்துரு லபில தீர்த்தித் ரஜே விழாவே நமத்த கண்ட பரிவிச்சு දෙදස් දහනමේ අප්‍රියල් විසියක මේ පාස්කු ඉරිදා දින සහරන් නැමති ත්‍රස්තවාදයා විසින් කරන ලද ප්‍රහාරය සම්බන්ධව තමයි මේ දින කීපේ පුරාම ගරු මන්ත්‍රීතුමනි අපි සාකච්ඡා කරේ. තිරිකුණාමල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදිහට මටත් මේ සභාවට අදහස් දක්වන්න ඔබතුමා ඇතුළු මේ උගත් සභාවෙන් අවසරයි. ඇත්තරම 2019 අප්‍රේල් 21 ඒ මියගිය ආබාධිතුණු සීලු දිනාට මමගේ කනගාටුව පළමුවෙන් ප්‍රකාශ කරන ගමන් මතක් කරන්නට ඕනේ මේ උගත් වියත් උත්තරීතර සභාවට විපක්ෂයේ විසින් ගෙනාපු මේ මාතෘකාව මේ විවාදයත් එක්ක මොන විදිහේ අදහස් දැක්වුවත් අපි දැන් මීට කලින් කතා කරපු රිෂාඩ් බදුදින් ගරු මන්ත්‍රීතුමා හරි ආවේගශීලී විදිහට කතා කරා. මොන තරම් හයියෙන් කතා කරත් ඒ මැරිච්ච මිනිස්සුන්ට ඒ ආබාධිත වෙච්ච මිනිස්සුන්ට සාධාරණයක් වෙයිද කියන සැකේ අපිට තියෙනවා. එතකොට එදා යහපාලන ආණ්ඩුව වෙලාවේ එදා ආණ්ඩු පක්ෂයේ හිටපු කට්ටිය අද විපක්ෂ වෙන්න පුළුවන්. එතකොට එදා විපක්ෂ හිටපු කට්ටිය අද ආණ්ඩු පක්ෂ වෙන්න පුළුවන්. එදා ඒ ආණ්ඩු පක්ෂයේ බලයේ තියෙන වෙලාවේ තමයි මේ ප්‍රහාරය සිද්ධ වෙන්නේ. ඉතින් ඒක අමතක කරලා ඒකට සැකකාර විදිහට අත්අඩංගුවට අරගෙන ඒ වෙනුවෙන් ප්‍රකාශනිකුත් කරපු අනුබල දුන්නු කණ්ඩායමක් විපක්ෂයෙන් දැද්දි මේක මහා විහිළුවක් කියලායි මගේ හැඟීම. ඉතින් මම ඔබතුමාට මතක් කරනවා මේ වෙලාවේ ප්‍රමාණවත් තරම් බුද්ධිංශ ලැබිලා තියෙද්දිත් එතකොට ප්‍රථමයෙන්ම මේ පිළිබඳව බුද්ධි තොරතුරු වාර්තා වුණේ මොන අවුරුද්දද? එතන ඉඳලා මේ ප්‍රහාරය වෙනකන් වසර කීයක් ගත කළාද? එතකොට මේ කාලය තුල පාන්න බලය හිටියේ කවුද? ඒත් එක්කම ඒ තොරතුරු වලින් අනාවරණය කරගත්ත අය වලට දඬුවම් ලැබුණද? ඒ දඬුවම් දුන්නු ප්‍රමාණය කොච්චරක්ද? ඒ දඬුවම් දුන්නු ප්‍රමාණය කොච්චර වුණත් ඒ අගතියට පත් වෙච්ච පාර්සවලට හරි මේ මිනිස්සුන්ට හරි සාධාරණයක් වුණාද කියන ගැටලුව මේ සභාවේ ඉන්න පක්ෂ විපක්ෂ සීලු දෙනාට තිබිය යුතුයි. ඒ මිනිස්සුන්ට වන්දි දීලා ඒ වෙච්ච පාඩුව පිරිමහන්න බෑ කියන එකයි ගරු මන්ත්‍රීතුමනි මගේ අදහස. ඉතින් ඒත් එක්කම ඔබතුමාට මතක් කරනවා බුද්ධි තොරතුරු ලැබුණු ප්‍රමාණයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරි වෙනත් මේ ආරක්ෂාව සම්බන්ධව කටයුතු කරන ආයතන ටික කොයිතරම් ප්‍රමාණකින් ක්‍රියාත්මක වුණාද? ඒත් එක්කම අධිකරණයෙන් ඒත් එක්කම දේශපාලන නායකත්වයෙන් මේ මිනිස්සුන්ට සාධාරණයක් වුණාද කියන ගැටලුව අය අද අපි හැමෝම ඉස්සරහා තියෙන්නේ. එතකොට ඒත් එක්කම මතක් කරන්න ඕනේ මේ කට වචන කිව්වට කට වචන වලට රටවල් හදන්න බෑ. හැබැයි මේ කටවචන වලට රටවල් වට්ටන්න පුළුවන්. චැනල් 4 නාලිකාව කියපු මේ කාරණා ටිකත් එක්ක තමයි නැවත නැවතත් මේ මාතෘකාව උණුසුම් වෙන්නේ. ඉතින් එතෙන්දී රාජපක්ෂවරුන්ගේ පැත්තට ඇඟිල්ලක් දික්ුණා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආවේ මේ ප්‍රහාරයේ ආනුභාවයෙන් කියලා විපක්ෂයේ දිගින් දිගටම කියන්න පටන් ගත්තා. එතකොට රිෂාඩ් බදුදින් මන්ත්‍රීතුමා කිව්වා 2018 පළාත් පාලන බලය අපිට හම්බුනේ 150යි කියලා. ඒක ඉතුරු ටිකක් වැඩි කරගන්න තමයි මේ වැඩේ කරන්න ඇත්තේ කියලා. ඇත්තටම කනගාටුන ඔබතුමාට මම ගරුකරු මුස්ලිම් නායකයෙක් එවැනි ප්‍රකාශ කරන්න එපා. මේ වැරද්ද කොහෙන්ද උනේ කියලා දැන් හොය හොය ඉන්නවට වඩා මගේ යෝජනාව සිංහල දමිළ මුස්ලිම් මේ ජනවර්ග තුනම ජීවත් වෙන දිස්ත්‍රික්කයක එකම ආණ්ඩු පක්ෂයේ එකම සිංහල නායකයා විදිහට මගේ යෝජනාව අර මැරිච්ච මිනිස්සුන්ට සාධාරණයක් කරන්න නම් මෙවැනි දේවල් නැවත වෙන එක අපි නවත්ත ගන්න ඕනේ. කලින් කලට මේ රටේ මොන ආණ්ඩුව තිබ්බත් මොන පක්ෂේ මොන පාට මොන නායකයාගේ මොන නමකින් මේ ආණ්ඩු බලය හෙබෙව්වත් කලින් කලට මෙවැනි සිදුවීම් වුණා. ඒක LTTE එක විදිහට වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ජනතා විමුක්ති පෙරමුණ වෙන්න පුළුවන්. එතකොට තවත් නොයෙකුත් ත්‍රස්තවාදී සංවිධාන මේ රටේ මොන තරම් ජීවිත ප්‍රමාණයක් අහිමි කරලා තියෙනවද? ඒ වගේම මොන තරම් දේපොළ ප්‍රමාණයක් විනාශ වෙන්නේ ඒ සිදුවීම් හේතු වුණාද? එතකොට මෙතනින් එහාටත් අපි තව කොහොමද යන්නේ? රටේ හිටපු ජනාධිපතිවරයෙකුත් එක්ක අද විපක්ෂ නායකතුමා විදිහට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආදරණීය පියාණන් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා එදා LTT ප්‍රහාරයකින් මියගිය බුදවස ඉඳලා දේශපාලන නායක කොච්චරක් මෙලට ඝාතනය වුණාද? ඒ වගේම ස්වාමින් වහන්සේලා, ඒ වගේම අන්‍යාගමික පූජකතුමන්ලා, ඒ වගේම මේ රටේ උගත් බුද්ධිමත් මිනිස්සු, ඒ වගේම හොඳ ව්‍යවසායකයෝ, හොඳ ව්‍යාපාරිකයෝ, ඒ වගේම හොඳ සමාජ ක්‍රියාකාරකින් කොච්චරක් මෙරටේ අපි අතරින් නැති වුණාද කියන කාරණාව අපි මේ වෙලාවේ කල්පනාට ගත යුතුව තියෙනවා. ඒත් එක්කම ජනතා විමුක්ති පෙරමුණ චෝදනාවක් එල්ල කරා. මේ ප්‍රහාරය සැලසුම් කළ රාජපක්ෂවරු මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ වෙච්ච ගමන් මේ කටුව පිටියේ පල්ලියට ගිහිල්ලා නිකන් කිඹුල් කඳුළු හදන්න හැදුවා වගේ කතාවක් කිව්වා. එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයා හොඳ ජනතාවාදී නායකයෙක් විදිහට සංවේදී නායකයෙක් විදිහට කටුවපිල්ලි කටුවපිටියේ පල්ලියට විතරක් නෙමෙයි ගියේ. කැබිති ගොල්ලෑව බස් බෝම්බේ පුපුරපිලාවේ ඒ දරුවෝ ටික එතන මියැදෙනකොට මහින්ද රාජපක්ෂ මහත්තයා එතෙන්ට ගියා. ඒ වගේම මහ බැංකුවට ගහපු වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්තයා මගේ මතක විදිහට එනකොට ඒ වෙනකොට දීවර ඇමතිවරයා එතෙන්ට ගියා. ඒ වගේම IOC එක රෝයල් කොලෙජ් එක ගාව තිබිච්ච යුද හමුදාවට ආයිතියේ නිල කාර්යාලයට ගහපු වෙලාවේ ඒත් මහින්ද රාජපක්ෂ මහත්තයා එතෙන්ට ගියා. ඒ වගේම රත්මලානේ බෙලෙක්කඩේ හන්දියේ වෙච්ච බෝම්බ ප්‍රහාර වෙලාවෙත් මහින්ද රාජපක්ෂ මහත්තයා එතෙන්ට ගියා. ඒ වගේම රංජන් විජේරත්න මහත්තයාව මරපු වෙලාවෙත් මහින්ද රාජපක්ෂ මහත්තයා එතෙන්ට ගියා. ඉතින් මේ මෙවැනි අද්භූත කතා කියලා මම මේ සභාවට කියනවා. මම මේ සභාවට කියනවා මෙවැනි කතා ඉදිරිපත් කරමින් මේ පාස් ප්‍රහාරයේ සැබෑ වැරදිකරුවන් අල්ලා ගැනීම බාධා කරනවා කියලා මේ විපක්ෂය. එතකොට ඒ වගේ මතක් කරන්න ඕනේ එදා සහරන් ත්‍රස්තවාදීක් විදිහට කටයුතු කරලා මේ රටට ජීවිත 300කට විතර ආසන්න ප්‍රමාණයක් අහිමි කළා. මිනිස්සු 500කට විතර අධික ප්‍රමාණයක් ආබාධිතත්වයට පත් කරා. ඒ වගේම ප්‍රභාකරන් ඒ ත්‍රස්තවාදී සංවිධානයේ නායකයා විදිහට මේ රටට ජීවිත වගේම දේපළ අහිමි කරා. එතකොට අදටත් තවමත් මේ ජාතිවාදී ප්‍රශ්නෙන් ඇතිවෙන මේ පාඩුවට උත්තර නැහැ කියන එකයි මගේ හැඟීම. ගරු මන්ත්‍රීතුමනි, මම යෝජනා කරනවා සමහරක් වෙලාවට ගමේ පොලිසියෙන් ගහක ගැඩියක් හොරෙන් කඩලා වුණොත් පාරේ යනකොට වැරදි පැත්තක ගියොත් ස්වාමින් දඬුවම් කරනවා, දඩයක් ගහනවා. හැබැයි මේ වෙන දැවැන්ත හානිවලට තවමත් නීතිය ක්‍රියාත්මක කිරීමේ නොහැකියාවක් තියෙනවද කියන එකයි මගේ ගැටලුව. පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව හෙට දවස වෙනුවෙන් මේ රටේ මිනිස්සු වෙනුවෙන් සිංහල, දම්බිල, මුස්ලිම් මොන ආගම මොන ජාතිය මොන පක්ෂ නියෝජනය කරත් මේ මිනිස්සු වෙනුවෙන් ඉතා කඩිනමින් මෙවැනි කටයුතු වලට නීති ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි කියන එකයි මගේ හැඟීම. එතකොට මීට කලින් කතා කළා සෙල්ල රාජා ගජේන්ද්‍රන් මැතිතුමා දමිළ ජාතික සංධාන නියෝජනය කරන්න මම දන්න විදිහට තිරිකුණාමල දිස්ත්‍රික්කයේ සිංහල, දමිළ, මුස්ලිම් මේ මිනිස්සු වර්ග තුනම කිසිම ප්‍රශ්නයක් නැතුව ජාතිවාදී ගැටලුවකින් තොරව ඉතාම සංහිඳියා පිළිවෙතක් අනුගමනය කරමින් ජීවත් වෙනවා. තිරිකුණාමල ඉන්න එකම සිංහල නායකයා විදිහට, ආණ්ඩු පක්ෂ නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා විදිහට මම සිංහල මිනිස්සුන්ට වගේම දමිළ මුස්ලිම් මිනිස්සුන්ටත් ඒ අවශ්‍ය කරන ආදරය, ආරක්ෂාව, රැකවරණය මම ලබා දෙන්න කටයුතු කරනවා. එතකොට ගරු මන්ත්‍රීතුමනි, තිරිකුණාමල දිස්ත්‍රික්කයේ ඇතුලේ පහුගිය 17 වෙනිදා තිලීපන් සැමරුව නමින් LTTE හිටපු සමාජිකයෙක්ගේ රුවක් ප්‍රදර්ශනය කරමින් LTTE අංශයේ හිටපු දේශපාලන අංශයේ සමාජිකයෙක් සිහිපත් කරන්ඩ මඩකලපුවේ ඉඳලා තිරිකුණාමලයට ආවේ මේ ජාතීන් අතර තියෙන සුහදතාවයේ සංහිඳියාව නැති කරන්නමයි කියලා මම මේ සභාවට යෝජනා කරනවා. ඒක හින්දා මම මේ සභාවට මතක් කරනවා ඒ තිරිකුණාමල වෙච්ච සිද්ධියත් එක්ක තිරිකුණාමල හිටපු සිංහල මිනිස්සු ටිකක් එතන ආරවුලකට පැටළුණා තමයි. හැබැයි මේ මිනිස්සු මම පෞද්ගලිකව බොහොමයක් දන්න හඳුනන මිනිස්සු. ලාල් මාමා කියලා අපි ඉතාම ගරු කරන කෙනෙක් ලාල් ගුණරත්න, රෝහන් ලලිත් චන්ද්‍ර, රදීසා ශාමලි, සුමේදා මදුවන්ති, රුවන්තිලක පියල් හේමසිරි. එතකොට මේ මිනිස්සු මේ දමිළ සහ මුස්ලිම් මේ මිනිස්සුත් එක්කත් කරන රැකියාවක් එක්ක, දීවර රැකියාවක් එක්ක හරි කුලීවඩක් එක්ක හරි වෙනත් ව්‍යාපාරයක් එක්ක හරි මේ සිංහල, දෙමළ, මුස්ලිම් මිනිස්සුත් එක්ක ඉතාම සතුටින් සංහිඳියා පිළිවෙත් අනුගමනය කරමින් ජීවත් වෙන උදවිය. එතකොට මේ 6 දෙනා විතරක් අත්අඩංගුවට ගත්තා. මම යෝජනා කරනවා සෙල්ල රාජා ගජේන්ද්‍රන් මන්ත්‍රීතුමා ඔය කරපු පළවෙනි අවස්ථාව නෙමෙයි. එදා මඩකලපුවේ ඉඳලා එනකොට ප්‍රධාන පාර කින්නියා මූතුරු හරහා යන්නේ නැතුව සිංහල මිනිස්සු ඉන්න තඹලගමුව හරහා දාලා ගියම ප්‍රශ්නයක් ඇති කරගන්නමයි. එතකොට ජාතිවාදී තත්ත්වයන් ඇති කරගන්න ඒ වෙනුවෙන් කටයුතු කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මොකද්ද තියෙන අවසරය, මොකද්ද තියෙන වරප්‍රසාදය කියලා මම ඔබතුමායන් අහනවා. මම යෝජනා කරනවා එහෙම වැරදි කරනවා නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට කියලා නොහිතා අවශ්‍ය කරන දඬුවම් දෙන්න කියලා මම ඉල්ලනවා. ඒත් එතුමා කිව්වා පොලිසියේ සමහර බුද්ධියන්සවල නිලධාරි, යුද හමුදාවේ නිලධාරි තමයි මේ ප්‍රශ්නේ ඇති කරේ කියලා. ඒ මිනිස්සු ටික හිටපු හිඳයි තිරිකුණාමලේ බේරගත්තේ කියලා තිරිකුණාමලේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්ට මම කියනවා. එතකොට එදා එදා ඔය මට්ටමින් ඕක බේරගන්න පුළුවන් උනේ පොලිසිය හරි විදිහට නීතිය ක්‍රියාත්මක කරපු හින්දා ඒ වගේම යුද හමුදාව හරි යුද හමුදා බුද්ධියන් හරි අවශ්‍ය කරන සහායකය ලබා දුන්නු හින්දා එහෙම නොවුනනම් තිරිකුණාමලේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න ඉඩ තිබ්බා තිරිකුණාමලේ දමිල මිනිස්සුන්ට සිංහල මිනිස්සුත් එක්ක ප්‍රශ්නයක් නැහැ තිරිකුණාමලේ සිංහල දමිල මුස්ලිම් මිනිස්සුන්ට මේ ජාතිවාදී ප්‍රශ්නයක් නැහැ යාපනයේ ඉන්න මන්ත්‍රීවරයා මොකටද තිරිකුණාමලට එන්නේ පිලිපන් සමරුම මියගියපු කෙනෙක් සම්බන්ධ සමරුමක් සම්බන්ධව අපි බෞද්ධ විදිහට අපිටත් තියෙන හැඟීමක් එතකොට තිලිපන් සමරුම එයාලගේ ඥාති පිරිසක් ඇවිල්ලා ප්‍රශ්නයක් ඇති වුණා නම් එවැනි මොකක් හරි සාධාරණ හේතුවක් දක්වන්න පුළුවන් හැබැයි මේ අහිංසක දෙමළ මිනිස්සුන්ව රවට්ටලා ජාතිවාදී විදිහට කටයුතු කරලා ඉදිරි මැතිවරණයක් අරමුණු කරගෙන දමිල ජාතික සන්ධානයේ මේ කරන වැඩේට මම විරෝධය ප්‍රකාශ කරනවා කරු මන්ත්‍රීතුමනි ඒ වගේම ඒ වෙනුවෙන් කටයුතු කරපු මේ ප්‍රශ්නේ මඩකලපුව තුල සංවිධානය කරලා ඒ වගේම පොලිසි ගණනාවක් පසු කරලා මේ තිරිකුණාමලට එනකන් මේ කටයුතු සංවිධානය කරපු ඒ වගේම මේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් මෙතුමාවත් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා තිලිපන් සැමරුම කියලා මේන්න හදන්නේ වෙනත් කාරණාවකට මීට කලිනුත් මේ ජාතිවාදී තත්වයන් ඇති කලේ ඔය විදිහටමයි
ඔබතුමාට තව විනාඩියක් කාලයක් තියෙනවා
කරු මන්ත්‍රීතුමනි ජාතිවාදයට සිංහල ජාතිවාදය දමිල ජාතිවාදය මුස්ලිම් ජාතිවාදය මම මේ ජාතිවාදී කටයුතු වල විරුද්ධයි හේතුව මගේ තාත්තා නැති උනේ මේ ජාතිවාදී ප්‍රශ්නයකින් ද එල්ටීටී ප්‍රහාරයකින් තමයි මගේ තාත්තා නැති උනේ ආයුධයක් අතේ නොදරපු ඉඩම් නිලධාරියෙකු විදිහට මගේ තාත්තා රාජකාරිය කරන්න ගියේ සිංහල මිනිස්සුන් විතරක් නෙමේ දමිල මුස්ලිම් මිනිස්සුන්ටත් එක්ක ඒ යනකොට වෙඩි තියලා මැරුවා ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ ඒ සන්නත් අංශවල මිනිස්සු ඇවිල්ලා 1989 මගේ වෙඩි තියලා අපේ ගෙදර 3 දෙනෙක්ව ඝාතනය කරනවා එතකොට කොහෙවත් නෑ ඒවට ජනාධිපති පරීක්ෂණයක් නෑ මගේ තාත්තා මරපිකට කොහෙද පරීක්ෂණයක් තියෙන්නේ අපේ ගෙදර මැරිච්ච මිනිස්සු 3 දෙනා වෙනින් කොහෙද පරීක්ෂණ තියෙන්නේ ජනාධිපති කොමිෂනුත් නෑ පාර්ලිමේන්තු පත් කරපු කමිටුත් නැහැ ඒ වෙනුවෙන් නීතියක් ක්‍රියාත්මක වෙලත් නැහැ අම්මතර පුංචි වන්දියක් හම්බෙන්න ඇති එතකොට හෙටත් මේ රටේ මේ ජාතිවාදී සංවිධාන ජාතිවාදය පෙන්නලා ජාතීන් අතර අසමගිය ඇති කරලා ජාතීන් අතර යුද්ධයක් ඇති වෙන මට්ටමට කටයුතු කරලා මේ ඡන්ද හොයාගන්න හදන දේශපාලන ව්‍යාපාරයේ
පිළිබඳව
මේ රටේ ඉන්න උගත් වියත් බුද්ධිමත් මිනිස්සු පිට වඩා කල්පනා කළ යුතුයි කියලා මම ඔබතුමාට යෝජනා කරනවා. අවසාන වශයෙන් ඔබතුමා ඉල්ලනවා පාස්කුර් ප්‍රහාරය වෙලා වසර ගණනාවක් ගිහිල්ලත් අපි තවමත් මේ උත්තරීතර සභාවේ කතාව පාස්කුර් ප්‍රහාරය ගැන විදේශීය මාධ්‍ය ඒකකයක් කිව්වා කියලා. ඒතකොට විදේශීය ජනාධිපතිවරයෙක් කිව්වොත් මේ විපක්ෂය කොහොම ක්‍රියාත්මක වෙයිද කියලා මට හිතා ගන්නවත් බෑ. එදා බලධාරීන් විදියට හිටියේ මෙතුමල්ලා පක්ෂයේ නම වෙනස් කරාට ඒ පංචස්කන්ධයන් ටිකම තමයි යහපත විපක්ෂයේ ඉන්නේ. එතකොට ඒ ජාතිවාදී තත්ත්වය නැති කරපු මිනිස්සු ටික ඉන්නවා මේ කොටේ ඒත් විපක්ෂ නියෝජනය කරමින්. ජනතා විමුක්ති පෙරමුණත් මේ රට කරපු අගතීන් ටිකක් තියෙනවා. එකක් දෙකක් නෙමෙයි මිනිස්සු කීයක් මැරුවද? දේපළ කෝටි ගාණක් විනාශ කරා. කිසිම පරීක්ෂණයක් නැහැ. ඒ ඇත් යහපත ඉන්නවා. ඒ ඉඳගෙන පාස්කු ප්‍රහාරය ගැන කතා කරනවා හොඳයි.
පාස්කු
ප්‍රහාරයේ වැඩිකරුවන්ට දඬුවම් දෙන්න ඕනේ. ඒ පත් කර මොකක් හරි කමිටුකට අපි ජනාධිපතිතුමාට බලපෑම් කරන්න. අපිත් ඉල්ලීම් කරන්න. හැබැයි මෙතනින් එහාට මෙවැනි වැඩ මෙවැනි කටයුතු නොවෙන්න අපි වග බලාගත යුතුයි. අවසාන වශයෙන් දරුමන්තුම මට
කාලය පිළිබඳ බලපතල
තිරිකුණාමලේ සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු අතර තියෙන සමගිය බිඳින්න දෙන්න එපා කියලා මම මේ කරු උත්තරීතර සභාවෙන් ඉල්ලනවා. අර තිරිකුණාමලේ ඒ සිද්ධියට සම්බන්ධ වෙච්ච සිංහල මිනිස්සු අත්අඩංගුවට ගත්තා වගේම මේ මැදිහත් වෙච්ච මොන සංවිධානයක මොන දේශපාලන පක්ෂකාරීකමක් නැහැ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද්ද කියලා නොබලා අවශ්‍ය කරන නීතිය මේ රටේ ක්‍රියාත්මක කරන්න කියලා
කටයුතු කරන්න
කියලා සෙමින් නිහඬනවා ස්තුතියි.
ගරු සාන් විජේලාල් සිල්වා මැතිතුමා ඔබතුමාට විනාඩි 4ක කාලයක් තියෙනවා.
මූලස්සුනාර උඩ ගරු මන්ත්‍රීතුමනි ඊයේ දවසේ සභාව කල්පැබීමේ විවාදයක් හැටියට ආරම්භ වුණු පාස්කු ප්‍රහාරය පිළිබඳ ඊයේ සිට මේ දක්වාම විවිධ අදහස් මෙම ගෞරවණීය සභාවේදී ප්‍රකාශයට පත් වුණා. මේ ගෙවිලගේ වසර 4 තුළ විවිධ අවස්ථාවල අපි මේ පිළිබඳව කතා කළා. අපි දන්නවා මෙවැනි අවස්ථාවක කතා කිරීම තුළ ප්‍රශ්න ගැටළු වලට විසඳුමක් ලැබෙන්නේ නැති බව. නමුත් සමාජයේ වශයෙන් විශාල කතිකාවතක් පවතින කාරණයක් පිළිබඳ සම්ප්‍රදායන කූලව මේ සභාවේදී කතා කිරීම ඉතිහාසය ඉඳලා සිදු වුණ
දෙයක් කතාව කියලා.
ගරු මූලාසනාරූල මන්ත්‍රීතුමනි මේ සභාවේ ඊයේ සිට අද දක්වා කතා කර සමහර කතිකයන් අපි දුටුවා මෙම පාස්කු ආහාරයේ පිළිබඳ වගකීම තමන්දරන මතය අදහස අනුව තමන් අකමැති තමන් එක්ක පෞද්ගලිකව යම් විරසක තියෙන පුජ්‍යලයන්ට ඍජුව එල්ල කරලා ඒ අය මේකට වගකිය යුතුයි කියලා ප්‍රකාශයට පත් කළා. එහෙමනම් කීපයක් මේ සභාවෙදි ප්‍රකාශයට පත් වුණා. මේ සභාවේ මන්ත්‍රීවරුන් සතු වරප්‍රසාද යටතේ එවැනි දේ කළත් මා දකිනවා එවැනි ප්‍රකාශයන් අදාළ පුද්ගලයන්ට විශාල වශයෙන් හානි කර වෙනවා. මොකද මේ වගේ සිද්ධියක් සිදු වුණු පළවෙනි අවස්ථාව නොවේ. මීට කලින් මේ වතාවේදී කතෝලික ජනතාව වෙනුවෙන් මේ අසාධාරණේ සිදු වුණා. නමුත් අර මතක ඉතිහාසය තුළ විවිධ අවස්ථාවල මේ වගේ සමූල ඝාතන සිදු වුණා. තෙවෙනි අවස්ථාවල මෙවැනි තත්ත්වයක් උද්ගත වුණේ නැහැ. මෑතකදී විශේෂයෙන් පෞද්ගලික විදේශ මාධ්‍ය නාලිකාවක ඉදිරිපත් වුණු කරුණු මත තමයි අද දවසේ ඊයේත් අපි මේ ගැන කතා කරන්නේ. ඒ මාධ්‍ය ආයතනය මගින් නිකුත් කරපු කාරණය 100%ක් නිවැරදි නොවෙන්න පුළුවන්. හැබැයි එවැනි ප්‍රකාශයක් උනේ පස්සේදී අපි සලකා බැලිය යුත්තේ ඒ මාධ්‍ය ආයතනයේ පැටිගිරිය ගැන නෙවෙයි. ඒකෙදි කරුණු කාරණා ඉදිරිපත් කළ පුජ්‍යලයාගේ වත්කම් ගැන, ඔවුන්ගේ කල්ක්‍රියාව ගැන, ඔහු කරපු දූෂණ ගැන, ඔහු මුදල් හම්බ කරපු ගැන නෙවෙයි. අදාළ ප්‍රස්තුත කාරණයට ඍජුව බලපාන යම් කරුණක් තිබෙනවා නම් අන්නේ කරුණානුව අවශ්‍ය කටයුතු කිරීම. අර ආයතනයේ ක්‍රියාකලාපය මානව හිමිකම් කවුන්සලයේ රැස් වෙනකොට ඉතිහාසයේ ඉඳලා ඒ උදවිය මෙවැනි ප්‍රකාශ කළා. යුද්ධයේ පවතින අවස්ථාවේදී මේ දේ කළා කියන දේවල් පිළිබඳව ඒ වගේම අදාළ අසත් මෞලාන මහත්මගේ දේපල ගැන ඔහුගේ දූෂණ ක්‍රියා ගැන වෙනම නීති අනුව කටයුතු කරන්න. හැබැයි අපට අවශ්‍ය වෙන්නේ මෙතනදී යම්කිසි මේ සිද්ධියට සම්බන්ධව යමක් සිදු වුණා නම් අන්නේ සිද්ධිය පිළිබඳ අවධානය යොමු කළ යුතු වෙනවා. විශේෂයෙන්ම ඊයේ දවසේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා ප්‍රකාශයක් කළා. එතුමා කීවා මෙවැනි ප්‍රහාර එල්ල වුණු අවසාන අවස්ථාව හැටි මේ සලකන්ට එපා කියලා. ඒක අපි සියලු දෙනා ඉතා ගැඹුරින් කල්පනා කළ යුතු කාරණයක්. මොකද යලිලෙත් මෙවැනි දේ ඇති විය හැකි. මොකද අපේ රටේ පවතින තත්ත්වයන් තුළ විශේෂයෙන්ම අපි දන්නවා අද හැම දෙනාගේම මූලික ඉල්ලීමක් වෙලා තිබෙන මේ සදා ජාත්‍යන්තර පරීක්ෂණයක් තියන්ට කියලා. මොකද මේ වෙනුවෙන් පරීක්ෂණ ගණනාවක්
තිබුණා. තව විනාඩියක් කාලයක් තියෙනවා.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කළා. කොමිෂන් සභාව පත් කළා. නමුත් ඒ සියල්ල තුලින් මේ ඇති වුණු කාරණා පිළිබඳ මහමොළකරුවන් කවුද? මේකට හේතු බුතුණු කරුණු මොනවද? ඒකට වග කියුත්තේ කවුද? ඒ සිද්ධීන් පිටිපස්ස හිටියේ කවුද කියන එක සහ මේ වැඩපිළිවෙලේ අරමුණ කුමක්ද කියන එක ගැන නිවැරදි තොරතුරු එළියට ආවේ නැහැ. අනේ නිසා අද දවසේ විශේෂයෙන් අපි කියන්නට ඕන තේරීම් කාරක සභාවක් අද පත් කරන්නට කටයුතු කරනවා. ජනාධිපතිතුමා විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කරලා තිබෙනවා. ඉතිහාසයේ ඉඳලා මෙවැනි පත් කර කොමිෂන් සභාව සහ තේරීම් කාරක සභාව සියල්ල නිෂ්ඵල කාරණයන් වෙලා තිබෙනවා. අනවශ්‍ය කාලය ගත කිරීමක්, අනවශ්‍ය මුදල් නාස්තියක් බවට තමයි ඒ සියල්ල පත් වෙලා තියෙන්නේ. අද දවසේ එවැනි දේ නම් ක්‍රියාත්මක වන්නේ එයින් අපේක්ෂා කරන අරමුණු සහ පරමාර්ථ කිසි ලෙසකින්
වටු
නොවන බව මා කියන්න ඕන. ඒ නිසා බුලාසන අරුවර ගරු මන්ත්‍රීතුමනි කතාව අවසන් කරන්න පෙර ආතුම එක ඉල්ලීමක් කරනවා. මොකද ජාත්‍යන්තර පරීක්ෂණ කවුරු ඉල්ලුවත් අපි ඉල්ල හිටිනවා විශේෂයෙන් මේ පිළිබඳව දේශීය විදේශීය නියෝජිතයන්ගෙන් සැදුම්ලත් දෙමහොම් පරීක්ෂණයක් ඒකම විදේශීය තාක්ෂණයේ ලබා ගැනීම ගැන කිසිම ගැටලුවක් නැහැ. අවසාන වශයෙන් කියන්නට ඕන මින් ඉදිරියටවත් බලයට එන්නට කිසිම දේශපාලන පක්ෂයක් හෝ නායකයෙක් ජාතිය ආගම දේශ ප්‍රේමය ජාතියාලය විකුණන්න එපා කියන ඉල්ලීම රට වෙනුවෙන් ඉල්ලා සිටමින් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මැතිතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි මූලාසන මන්ත්‍රීතුමනි. චැනල් 4 නාලිකාව හරහා ඉදිරිපත් කරපු කාරණයක් සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරය සඳහා දැන් වසර ගණනාවක් ඉඳලා බෝල එහාට පාස් කරනවා මෙහාට පාස් කරනවා. තවමත් මහමුල් කරුවෙක් තියා පොඩි මොල කරුවෙක්වත් හොයාගන්න නැහැ. දැන් මම හිතන්නේ දින දෙකක් තිස්සේ කතා කළා. මට මේ තියෙන සීමිත විනාඩි ගාන තුල මේ සියල්ලයි සාරාංශය විතරයි මට කතා කරන්න තියෙන්නේ. අපි පළමුවෙන් අපි බලන්න ඕනේ මේ අපරාධය තුල රාජපක්ෂවරුන්ට මඩ ගහලා මේ චැනල් 4 නාලිකාව ඔවුන්ව බිමට දාලා ඔවුන්ව අපකීර්තියට පත් කරන්න ඔවුන්ට දැන් කීර්තියක් හෝ දේශපාලනික වාතාවරණයක් තියෙනවද? අද රාජපක්ෂවරුන් දේශපාලනිකව මැරිලා අනාථ වෙලා ඉවරයි. ඉතින් එමනම් චැනල් 4 නාලිකාව මේ කරන කටයුත්තෙහි කිසි තේරුමක් නැහැ. අපි ඊටාම සරලව ගන්නවා නම් මේ පාසු ප්‍රහාරයේ ආසන්නතම දේශපාලන වාසිය තියෙන්නේ කාටද? ඒක තියෙන අය අනිවාර්යෙන් මේ සඳහා මේ චෝදනා සඳහා ලක් වෙනවා. එතකොට ජාතික ආරක්ෂාව කියන මාතෘකාව හැමදාම හපමින් ඒක රෝල් කරමින් ජාතික ආරක්ෂාව කියන මාතෘකාවෙන් යපුනේ කවුරුන්ද? ඒ කවුරුත් නෙමේ ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, රාජපක්ෂවරුන් තමයි සරලවම යපුනේ. ජාතික ආරක්ෂාව කියන මාතෘකාව ඒගොල්ලන්ට ධන නිධානයක් වුණා, යැපෙන්න මාතෘකාවක් වුණා, හිඟන්නට තුවාලයක් වුණා. යුද්ධය උතුරේ යුද්ධය ඉවරුණාට පස්සේ ඒගොල්ලෝ මේ ජාතික ආරක්ෂාව කියන ඒ පහන්සිල නිමිලා යනවට කැමති වුණේ නැහැ. මුස්ලිම් අන්තවාදයක් ගෙනාවා. ජාතික ආරක්ෂාව සැපයීම සඳහා අනිවාර්යෙන් රාජපක්ෂවරු සිටිය යුතුයි කියන උවමනාව සමාජගත කරන්න ඒ අයට විශාල ඕනකමක් තිබුණා. එතකොට තව පාර්ශ්වයක් හිටියා. එතකොට ඒ වෙනකොට හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන ඔහුට සුවපාසු විශ්‍රාම දිවියක අවශ්‍යතාවය තිබුණා. 2015 ඒ කරපු කටයුතු නිසා රාජපක්ෂවරුන්ගේ වෛරයට පාත්‍ර වෙලා හිටපු මෛත්‍රීපාල සිරිසේනට අවශ්‍ය වුණා රාජපක්ෂවරුන්ගේ කරුණාව, දයාව, ආදරය. සුවපාසු විශ්‍රාමයක් ඕනලා තිබුණා. මහින්ද රාජපක්ෂ කඳවුර එක්ක පොඩි ෂේප් එකක් දාගන්න ඕනකම තිබුණා. මේ මං කියන්නේ මේ සියල්ලයි සරල කතාව. ඊගාවට ඒ සඳහා දින 52 අගමැතිකම රාජපක්ෂවරුන්ට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලබා දුන්නා. ඒක අසාර්ථක වුණා. ඊගාවට දිගින් දිගටම ජාතික ආරක්ෂාව දුර්වල කරුවා. එතකොට තැනින් තැන ත්‍රස්තවාදී ක්‍රියා ඇති වෙන්න පටන් ගත්තා. එතකොට වවුනතිව් පොලිසිය දෙන්නෙක් මැරුණා. එතකොට බයික් බ්ලාස්ට් එකක් වුණා. මේ වගේ දිගින් දිගටම සිද්ධ වෙමින් මේ ජාතික ආරක්ෂාව අකර්මණ්‍ය වෙන්න පටන් ගත්තා. මේ හා සම්බන්ධ පරීක්ෂණ කරපු DIG රවි සෙනවිරත්න, SSP ශානි අබේසේකර ඇතුළු 31 දෙනෙක් ඒ පරීක්ෂණ වලින් අයින් කරා. ආරක්ෂක මණ්ඩල රැස්වීම පවත්වපු තැනක් නැහැ, පවත්වපු ස්ථානයක් නැහැ, සහභාගි වුණා නැහැ. මම පාර්ලිමේන්තුවේ ආපු ප්‍රශ්නයකට මට පිළිතුරු ආවේ අවුරුදු 2කින්. හැබැයි පවත්වපු තැනක් සහභාගි වුණ කවුරුත් නැහැ. අගමැතිවරයා ආරක්ෂක කවුන්සලයට කැඳවුවේ නැහැ. ආරක්ෂක ලේකම්වරයා, එතකොට ආරක්ෂක ඇමතිවරයා, නියෝජ්‍ය ඇමතිවරයා මේ කවුන්සලයට කැඳවුවේ නැහැ. පොලිස්පතිවරයා කැඳවුවේ නැහැ. ජාතික ආරක්ෂාව ඔහේ යන්න ගියා. ඒක තමයි මේ පාස්කු ප්‍රහාරයේ අපි දකින ඊළඟ කාරණය. එතකොට ඊළඟට විශේෂයෙන් කියන්න ඕනේ ආගමික, ඊගාවට හිටිය කණ්ඩායමක් ආගමික උන්මාදයෙන් පෙළෙන පිස්සු ටික තමන් ජීවිතක්ෂයට පත් වෙලා කතෝලිකෙන් පිරිසක් මරපුවාම දිව්‍ය ලෝකයට යන්න පුළුවන්, ස්වර්ගයට යන්න පුළුවන්, ආගම වෙනුවෙන් කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ පරිත්‍යාගය කරන්න පුළුවන් කියලා පිස්සු ටිකක් හිටියා. ඒකම ආපහු හිටියා. මිනි මරපු ඒ ම්ලේච්ඡ ඝාතනයන් ගැන කිසිම තැකීමක් නොකර ඕනම දෙයක් කරන්න පුළුවන් වෙච්ච වගේ මන්ත්‍රීවරු හිටියා. ඉතින් මේ කාරණා හතර, කරුණු හතරක්, කණ්ඩායම් හතරක්, අරමුණු හතරක්. එතකොට දේශපාලන බලයට කෑදර වෙලා දේශපාලන බලය අවශ්‍ය වෙච්ච ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරු හිටියා. දෙවෙනි කණ්ඩායම සුවපහසු විශ්‍රාම ජීවිතයක් සහ රාජපක්ෂලාගේ ෂේප් එක බලාගෙන හිටපු හිටියා. එතකොට ආගමිකව පිස්සු වැටුණු ස්වර්ගයට යන්න ජීවිතේ පූජා කරපු සහරාල්ල හිටියා. එතකොට මේක ක්‍රියාත්මක කරන්න මේ මිනි මැරීම කියන එක 7-5කට ගණන් ගන්න නැති සුපුරුදු ක්‍රියාවක් බවට පත් වෙච්ච වගේ මන්ත්‍රීවරු හිටියා. මේ හතර වර්ගයේ එකතු වෙලා තමයි මේ සාහසික අපරාධයට වගකිය යුත්තේ. මේකේ කවුරු පොඩි මොල කරුවද, කවුරු මහ මොල කරුවද, ඒක කියන්නේ අපි දන්නේ නැහැ. කතෝලිකයන් මැරුණා, මුස්ලිම් ජාතකයන් අන්ත අසරණ වුණා, ඔවුන්ට මහපාරට යන්න බැරුව ගියා. හැම එකක්ම වඳ 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 කොත්තු වඳ බ්‍රසියර් වඳ ජංගි, මේ හැමතරම් මෙයා වුණා. මහා ආගමික උන්මාදයක් තුළ මේ රට විනාශ වෙලා තියෙනවා. ඒ නිසා මම තමුන්නාසෙට කියනවා, හැබැයි තව කවුරුවත් මේ අපරාධකාරයන්ට දඬුවම් නොදුන්නත් සබාද හැමදාම දඬුවම් දීලා තියෙනවා. මහා ජන ගංගාවකින් 169කින් බලයට පත් වෙච්ච ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කුක්කෙක් වගේ බලයෙන් නැරපුවා. මිනිස්සු නගරයට ආවා, තැනින් තැන ගියා, රටින් රට ගියා, කුක්කෙක් පිසාචයෙක් වගේ දේශපාලනයෙන් නැරපෙන්න සිද්ධ වුණා. ඊගාවට මේකට අවශ්‍ය වෙන පසුතලය පිටිපස්සෙන් අර ෂේප් එක බලන හිටමු. ආරක්ෂක අංශ ඔතු සේවා දුර්වල කරපු
කාලය අවසානයි.
ඔය මට තප්පර 30ද එහෙම කරපු අද දේශපාලන කියලා තන තන යනවා. ඉන්න තැනක් නැහැ, තමන්ගේ කණ්ඩායමක් නැහැ. අන්තිමට හිටපු දයාසිරි ජයසේකරත් දැන් අද අතහැරලා ගිහිල්ලා තමන් එනකොට තමන්ගේ කතාවක් කරනකොට ඒ ළඟ ඉඳ ගන්න අද මන්ත්‍රී කෙනෙක් නැහැ. මේ දෛවයේ සරදම්. අද
කාලය අවසානයි.
ෂොට් එක ෂේප් එක වෙනුවෙන් අර දැන් අද වර්තමාන අගමැතිවරයා, වර්තමාන ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහටත් ඒ වෙලාවේ ජනාධිපතිවරයා එන්නකොට මන්ත්‍රීවරයා
කාලය අවසානයි.
දැන් ආය ආපහු රනිල් වික්‍රමසිංහ මහත්තයාට ෂේප් එක වෙනුවෙන් දේශපාලන බවට පත් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා අපි කියනවා මේව කාගෙන් වසන් කරුවත් මේ තමන්ගේ බලය ගන්න, තමන්ට ෂේප් වෙන්න, ඒ කරපු මිනිමැරුම් වලට, ඒ කරපු සාහසික
අපරාධ
වලට, අහිංසක දරුවන්ගේ කඳුළු වලට වන්දිය. ඒක මේ විශ්වය තුළින් මේ පාපතර දේශපාලකයින්ට, පාපතර ඝාතකයින්ට ලැබෙන බව ප්‍රකාශ කරමින් මගේ වචන
සුවපත් කරනවා.
Today, as we speak, debate about the Easter Sunday attack and the events related to that. Honorable Presiding Member, I'd like to mention that I have just returned from London this morning after attending a five-day course on post-legislative scrutiny done by the University of London, UCL. It's so saddening to see that in the Parliament of Sri Lanka, even legislation that has been, passed over the last many decades, it's saddening to see that it's not even implemented in this country. But the world is moving on. In the world, they are scrutinizing legislation. Honorable Justice Minister is here. In the world, the post-legislative scrutiny is where they scrutinize legislation that has been passed by Parliament previously. And also they're scrutinizing, they're adding review clauses for legislation to see if the legislation that has been passed is working properly, if the public are satisfied with the legislation, or if the legislation that has been passed is actually doing what its intended purpose. So since the Justice Minister is also here, I would like to ask the Justice Minister, I'd like to urge him to consider including post-legislative scrutiny in the Parliament of Sri Lanka also, so we can scrutinize legislation that has been previously passed to see if they are actually, if the legislation is doing what it was intended to do, if the public are satisfied, or if we can improve legislation. Also, we can add review clauses for legislation. So if we are to pass a new law, we can add a review clause to this legislation to at least have a sunset clause otherwise to see, to ensure that this a certain law doesn't, if it's not needed forever, that it can be only used for a short period of time. So in this sense, I would like to urge the minister on this matter that we are debating today also. There's many laws in this country. If we really wanted to find out the truth behind the Easter Sunday attack, I'm sure you will agree that if we had really wanted to find out the truth, that we could have done that as a country. But definitely, since it's very evident after the Channel 4 documentary, and I have the statement made by Azad Maulana to the UN, and in that Azad Maulana has mentioned many things. Now, as a country, what we should do is we should try to investigate into matters that has been mentioned in these statements. But as opposed to that, we see the accused, one of the main accused, state minister of this country, Pillayan, has gone to the CID and filed some complaint. I don't know what the content of the complaint is, but in this statement, very clearly, Azad Maulana has mentioned names. Mentioned names of people who were part of the State Intelligence Department or State Intelligence Service. He has also said, let me quote from his statement, that the Tripoli platoon that operated and that directly reported only to Gotabe Rajapaksa, where Pillayan was one of the main operatives of that squad. The unit was initially, I'm quoting the statement, the unit was initially led by Major Prabhat Bulatwatta, and later by Colonel Shammi Karunaratna. It was under the direct command of Major General Amal Karunasena, who then had been director of MI and was later made Army Chief of Staff. The platoon reported to Gotabe Rajapaksa directly and received orders only from him when he was Secretary of Defense. This platoon and the TMVP were responsible for a number of major political assassinations during the war, including the assassination of the parliamentarians of Joseph Parasingham, Nararaja Raviraj, the assassinations of journalists like Lasantha Vikramathunga, Sivaram, Nadesan, and as well as the disappearances of cartoonist Pradeep Peknaligoda, and also Professor Sivasubramaniam Ravindran, who was Vice-Chancellor of the Eastern University. Well, the statement, I'm sure you have seen the statement, I'd like to table that statement in this parliament, in this house. Honorable Minister, we need to start an investigation with international help. There is no way that this country is going to prosecute or even investigate its own intelligence apparatus. They are the ones who are being accused. Now, make a me rate garu neethiya pilibanda emathuma ne meka vihiluwa. Ada me rate kelimma angilla dik karanne kelimma me rate me veradi karu hatiita meke kiyanne rate hitapu arakshaka lekam rate hitapu janadhipati rate hitapu neethiya pilibanda hitapu emathi e ඉරෙන් එළියට ගැනීම පිළිබඳව දක්ව සහයෝගය පිළිබඳව ජජස් මාරු කරප එක පිළිබඳව එතකොට කොහොමද ගරු නීතිය පිළිබඳ ඇමතුමනි අපි බලාපොරොත්තු වෙන්නේ මේ චෝදනා එල්ල වෙන පාර්ශවයම මේ චෝදනාව පිළිබඳව පරීක්ෂණයක් පවත්වා කියලා කොහොමද පිළිගන්නේ මේ ට්‍රිපලි ප්ලටූන් එකේ කියන කට්ටිය අදටත් පොලිස් ෆයිල්ස් කියලා මේකේ සම්බන්ධ පුද්ගලයන් මම පහුගිය සතියේ නම් සඳහන් කරා අදටත් ඔහු එංගලන්තේ ජීවත් වෙනවා අදරත් ඔහු SIS එකත් එක්ක සම්බන්ධයි කියලා ඕනතරම් සාක්ෂි දෙන්න කණ්ඩායම් ඉන්න. ඇයි දෙන්නේ? ඒ කණ්ඩායම් සාක්ෂි දෙන්න බයයි. කණ්ඩායම් සාක්ෂි දෙන්න බය. මොකද ඒ කණ්ඩායම් සාක්ෂි දුන්නොත් එහෙම දැන් ඊයේ පෙරේදා අපි දැක්කා ආසාද් මෞලානාගේ මෙහි ලංකාවේ ඉන්න පවුලේ කට්ටිය අනිත් සමාජිකයන්ට ගිහිල්ලා තර්ජන කරනවා. මඩකලපෝ දිස්ත්‍රික්කයේ මගේ ගමේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීතුමා මේක සුන්දරම් විනෝරාජ් කියන පුද්ගලයාව ත්‍රස්ස විමර්ශන ඒකකයට ගෙන්නලා තියෙනවා මොකටද ගෙන්නලා තියෙන්නේ පිල්ලයන්ගේ නම සඳහන් කරලා සමාජ මාධ්‍ය මොන හරි සටහනක් දැම්ම කියලා. ඉතින් මේ මට්ටමට ගිහිල්ලා මේක වසන් කරන්න උත්සාහ කරන ආණ්ඩුවකින් මේ මට්ටමට ගිහිල්ලා මේ තොරතුරු එළියට එන්න හොඳ නැහැ මේක කොහොම හරි මේක යම් කණ්ඩායමක පිට පටවලා මේක අපි මේකෙන් කොහොම හරි අපි බේරෙමු අපේ අපේ අපිව 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 මෙහෙයවන අපේ නායකයන්ව බේරෙමු කියලා ඉන්න ආණ්ඩුවක ඇමතිවරු ඉන්න තැනක මේකේ කෙලින්ම ලංකාවේ නීති පද්ධතියට ඇඟිල්ල දික් වෙනකොට මේක පිළිබඳව ලංකාව තුළින් සාධාරණයක් ඉෂ්ට වෙයි කියන බලාපොරොත්තුව කිසිසේත්ම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් නැහැ රටේ ජනතාවටත් නැහැ ආගමික නායකයන්ටත් නැහැ ඒකට තව හේතු කියන්න පුළුවන් දැන් මේ වෙනකොට අපි දැක්ක පහුගිය සතිය ඇතුළත සෙල්වරාසා ගජේන්ද්‍රන් මන්ත්‍රීතුමාට ප්‍රහාරයක් එල්ල වෙනවා තිරිකුණාමලේ එතුමා කරපු කාරණේ මොකද්ද එතුමා මොකද්ද ගියේ ඒව නෙවෙයි මෙතන වැදගත් පොයින්ට් එක ඔය ලංකාවේ හැම වෙලෙම බාන්නේ මොකද්ද එතුමාට පහර දුන්න එක පිළිබඳව තියෙන විශාල හස්තයක් තියෙනවා එතුමා එදා උදෑසන එතුමා මේ පාගමන හරි මේ වාහනේ යන එක මම මේ වාද විවාද කරන්නේ එතුමා ගියේ එක හරිද වැරදිද කියන එක නෙවෙයි මේක ඊට වඩා බැරෑරුම් කාරණයක් තියෙනවා එතුමා එදා යන්න ගියේ චයිනා බේ හරහා තිරිකුණාමලේ ඒ පෙළපාලි යන්න ගියේ මඩකලපු ඉඳන් මුලතිව් යනකොට චයිනා බේ හරහා තමයි යන්න ගියේ හැබැයි චයිනා බේ වල කණ්ඩායමක් මේ වාහනේට පහර දෙන්න ඉන්නවා කියලා තමයි කප්පල් තුරේ කියන වෙන ප්‍රදේශයකින් ගියේ ඒ තීරණය ගත්ත ඊට පැය කීපයකට පෙර කියලා මන්ත්‍රීතුමා සඳහන් කරා එතකොට මේ පැය කීපයකට පෙර ගත්ත තීරණයක් කොහොමද සංවිධාත්මක කණ්ඩායමකට දැනගන්න ලැබෙන්නේ පැහැදිලිව මේ පහරේ පිළිබඳව බුද්ධියංශයේ නිලධාරීන බුද්ධියංශයේ ඉන්නවා කියන සැකයක් මතුවෙනවා මේ ප්‍රහාරය පිළිබඳව සැකයක් ඉතාම පැහැදිලි සැකයක් මතුවෙනවා මොකද අපි මට ඉතාමත්ම බයයි මේක ඉතාමත්ම භයානක දෙයක් තිරිකුණාමලයේ දිස්ත්‍රික්කයේ ඉලක්ක කරගෙන මීළඟ ජාතිවාදී ගැටලුවක් මේ රට තුළ ඇති කරන්න ආණ්ඩුව එහෙම නැත්නම් ආණ්ඩුව ඊළඟට බලයට ඉන්න කට්ටිය බලය තහවුරු කරගන්න බලාපොරොත්තු වෙන කණ්ඩායම් උත්සාහ කරනවද කියලා මොකද නැගෙනහිර පළාතේ තමයි දෙමළ මුස්ලිම් සිංහල සාමාන්‍ය වශයෙන් සිංහල ජනසීර 20ක් වල තිරිකුණාමලයේ ගත්තම සම ප්‍රමාණයෙන් මේ දිස්ත්‍රික්කේ මන්ත්‍රීවරු ඉන්නවා සමාවෙ මේ දිස්ත්‍රික්කේ ජනතාව ජීවත් වෙනවා ඉතින් මේ දිස්ත්‍රික්කේ තමයි හොඳම තැන මේ වගේ ගැටුමක් මේ ආණ්ඩුවට ඇති කරන්න අවශ්‍ය නම් අපි දකින හැමදාම තිරිකුණාමලයේ දිස්ත්‍රික්කේ ගත්තොත් එම් පහුගිය මාසය ඇතුළත හැමදාම මොන හරි ගැටලුවක් ඇති වෙනවා මඩකලපෝ දිස්ත්‍රික්කේ ගන්න දැන් මඩකලපෝ දිස්ත්‍රික්කේ මහවැලියක ඇතුලේ ඉතාමත්ම ශෝකී ශෝකනීය කාරණයක් ඔබතුමා නීතිය පිළිබඳ ඇමතිවරයා කෝට් ඔෆ් අපීල් එකෙන් තීන්දුවක් දීලා තියෙනවා මහවැලි ඉඩම්වල නීති විරෝධීව අනවසරයෙන් කාටවත් පදිංචි වෙන්න දෙන්න බෑ කියලා. හැබැයි ඒ උසාවි නියෝගය පවා උසාවි නියෝගයට දෙන පිළිතුර තමයි ඒ හිටපු කණ්ඩායම නෙමෙයි වෙන කණ්ඩායමක් දැන් ඇවිලිනේ කියලා ඉතාල හැල්ලුවට කියනවා. මෙතන ඉඩම් නැති ජනතාවට සිංහලද දෙමළද මුස්ලිම්ද ඉඩම් නැති ජනතාවට ඉඩම් දෙන එකට අපි කොයි දවස්සාවත් විරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි මේ ගැටලුව තියෙන්නේ තුනබිමක් ලක්ෂ හතරක් කිරිහරක් ඇති කරන තුනබිම කිරිහරක් ඉන්න භාවිතා කරන තුනබිමක් මේ තුනබිමේ කිරිහරක් හම්බන්තොටේ ඉඳන් ගෙනල්ලා මම සමල් රාජපක්ෂ ඇමතිතුමා මහවැලි ඇමති කාලේ කිව්වම කිව්ව අපේ කට්ටියත් ඔහේ තමයි හරක් ගෙනියන්නේ කියලා. මේක දෙමළ සිංහල මුස්ලිම් ඔක්කොම හරක් ඇති කරන කිරිහරක් ඇති කරන ප්‍රදේශයක්. මේක තුල කැලෑව තුල අක්කර ගානක් නිදහස් කරලා ගොවිතැන් කරන්න කිසිම ප්ලෑන් එකක් නැතුව හරි වැඩපිළිවෙලක් නැතුව දුන්න ගමන්
තව විනාඩි දෙකක්
තියෙනවා අවසන් කරනවා. හරි වැඩපිළිවෙලක් නැතුව මේක ලබා දුන්න ගමන් මොකද්ද වෙන්නේ? අනිවාර්යයෙන් මෙතන ජාති නතර ගැටමද පහුගිය දැන් අද වෙනතුර 8 වෙනි දවසේ මයිලත්තමඩු මාදවන කියන ප්‍රදේශයේ කිරිහරක් ඇති කරන ලක්ෂ 4ක් කිරිහරක් ඒ කිරිහරක් ඇති කරන පුද්ගලයන් 8 වෙනි දවසේ අතර උද්ඝෝෂණයක් පවත්වනවා. වැස්ස අවුව 8 දවස් 8ක් එක දිගට ඉන්නවා. දිස්ත්‍රික්ක නියෝජනය කරන දිස්ත්‍රික්ක සංවර්ධන කමිටුවේ සභාපති එයාට පාර්ලිමේන්තුවේ තියෙන ප්‍රධාන වගකීම තමයි දැන් මේ වෙනකොටද යාව බේරගන්න එක. මොකද එයාගේ මිනිමෙරුම් චෝදනා ඔක්කොම තියෙන දිස්ත්‍රික්කේ කිරිහරක්ට මොනවා වුණත් මොකද දිස්ත්‍රික්කේ ඉන්න ගොවීන්ට මොනවා වුණත් මොකද දීවරින්ට මොනවා වුණත් මොකද එයාට ඕනේ යාගෙන් බේරගන්න. ඉන්ද මයිලත්තමඩු මාධවණේලේ ආර්ප්පාට්ටම් සීදරලේ කණ්ඩු උන්මේලේ මාවට අභිවෘද්ධි කුළු තලවෙර පදිරිදි විලහ වණ්ඩම් உங்களால இந்த மாவட்ட அபிவிருத்தி குழு தலைவர் பதவியை வைத்துக் கொண்டு நாங்கள் மூன்று வருடங்களாக எங்களுடைய மக்களிடம் இருந்து போராடுறோம். நீதிமன்றங்களிலே நாங்கள் நீதிமன்றங்களை நாடி உத்தரவுகளை எடுத்திருக்கிறோம். ஆனால் இன்று மாவட்ட அபிவிருத்தி குழு தலைவர் தான் மீண்டும் நிரந்தரமாக சிறைக்கு போகாம தப்புவதற்காக தன்னுடைய வழிகளை பார்க்கிறது மட்டும்தான் அவருடைய தொழிலாக இருக்கின்றது. மாவட்ட மக்களுடைய பிரச்சனை எதுவும் அவர் கண்ணுக்கு தெரியவில்லை. இவர்கள் ராஜாங்க அமைச்சர் இன்னொரு ராஜாங்க அமைச்சர் இருக்கிறார். இந்த மக்களுடைய அடிப்படை பிரச்சனையான இந்த மேச்சுத்தரை பிரச்சனைக்கு ஒரு தீர்வு இன்று 8வது நாள் மழை வெயில் பார்க்காமல் உண்ணாவிரதம் இருக்கிறார்கள். அவர்களை கூட அவர்களுடைய பிரச்சனை கூட தீர்த்து வைக்க முடியாவிட்டால் இந்த அமைச்சு பதவியில் நீங்கள் உடனடியாக ராஜினாமா செய்ய வேண்டும். அமைச்சரிடம் பேசியிருந்தேன். அமைச்சர் இதுக்கு இது மகவெளிக்குரிய அமைச்சர் இதை நிவர்த்தி செய்வதாக தெரியவில்லை. ஜனாதிபதி நாட்டில் இல்லை. ஜனாதிபதி வந்ததுடன் நிச்சயமாக இது சம்பந்தமாக நான் இதை தொடர்பாக ஜனாதிபதியுடன் பேசுவதற்கு இருக்கின்றேன். அந்த அடிப்படையிலே இந்த விடயம் தொடர்பாக சர்வதேச ரீதியான விவாதிக்கும் விடயம் இன்று இந்த ஒத்திவைக்கும் பிரேரணை ஊடாக இந்த நாட்டிலே இன்று ஒரு பாராளுமன்ற உறுப்பினர் சொல்லியிருந்தார் இயக்கம் எல்டிடிஐ அளித்தவர்களுக்கு இந்த எஸ்ஐஎஸ் இலங்கை புலனாய்வுத்துறைக்கு எல்டிடிஐ அளித்தவர்களுக்கு இந்த ஈஸ்டர் குண்டு வெடிப்பை தடை செய்திருக்க முடியாத ஆண்டு. எல்டிடிஐ அளித்தது 25 நாடுகள் ஒன்றாக சேர்ந்தான் அவர்களை அளித்தார்கள். அவர்களை விடுதலை போராட மௌனிக்க வைத்தார்கள். ஆனால் இன்று நாங்கள் இன்று ஒரு சர்வதேச ரீதியான ஒரு விசாரணை இன்று இந்த நாட்டிலே நடந்த தமிழ் மக்கள் லட்சக்கணக்கான தமிழ் மக்கள் கொல்லப்பட்டதுக்கு சர்வதேச விசாரணை வேண்டாம் என்று சொன்னவர்கள் இன்றாவது கண்ணை திறந்து சொல்றார்கள் இந்த ஈஸ்ட் குண்டுடிப்பு தொடர்பாக ஒரு சர்வதேச விசாரணை வேண்டும் என்று. அதைத்தான் நாங்கள் இத்தனை வருடங்களாக சொல்றோம். என்றால் கொலை செய்த குற்றங்கள் செய்த கொலை செய்த கொலை குற்றச்சாட்டில் முன்வைக்கப்பட்ட பிள்ளையான் போன்றவர்கள் இருக்கும் ஒரு அமைச்சர்லே அமைச்சர் ஒரு அமைச்சிலே ஒரு அமைச்சரவையிலே அவர் அமைச்சரவை ஒரு அரை அமைச்சர் அந்த அமைச்சர்களே அவரை பாதுகாக்காம விடுவார்கள் என்று எந்த நிச்சயம் இல்லை. ஆனால் இந்த நாட்டிலே
கரு ஜெயந்த் சமரில் மத்துமா
கரு முலாசனாரூட மந்திரித்துமணி ஜாதிக ஆரக்ஷாவ பிலிபந்த வகே வகக் நெத்து ஹிட்டப்பு பாலக்கியுங்கே வரதின் දෙසිය ගානක් ජීවිතක්ෂයට පත් වෙලා තවත් එයා සමාන ප්‍රමාණයක් තාමත් වේදනාබරව උත්පල වෙලා ඉන්න පාස්කුවිද්දා ප්‍රහාරය පිළිබඳ අපි නැවතත් විවාදයක් කරනවා. මේගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි හදන්නේ යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිවරයත් අගමැතිවරයත් අතර එකෙකුට එකෙක් නැතුව හිඳලා ජාතික ආරක්ෂාව බිඳුවට වට්ටලා බුද්ධියංශ හිරේවිලංගුවේ දාලා බුද්ධි ක්‍රියාවලිය එහෙම් පිටින්ම ඇන හිටවලා ඇනවුම් කරලා පාස්කුවිද්දා ප්‍රහාරය ගත්ත ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේක එකපාරට පාස්කිරිදාවේ සිට වෙච්ච ප්‍රහාරයක් නෙමෙයි. මේකට බොහොම කාලාන්තරයක් තිස්සේ වැඩි වැඩි ඒත් ඇස්කම් පියාගෙන බලා ඉඳි ඉස්සරහට ආපු ක්‍රියාවලියක අවසාන ප්‍රතිඵලය තමයි පාස්කිරිදාමේ අහිංසක මිනිස්සු ඝාතනයට ලක්ුණේ ගරුකත මුලාසන ආරුඩ මන්ත්‍රීතුමනි. මේක ඇලවුම් කරලාගත් ප්‍රහාරයක්. මේක ඉල්ලලාගත් ප්‍රහාරයක්. මේක ඉල්ලං කෑමක් ගරු මුලාසන ආරුඩ මන්ත්‍රීතුමනි. 2010 2003 තමයි පළවෙනි වතාවට ලංකාවේ ඉස්ලාම් අන්තවාදී ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙන බව ඇමරිකානු තානාපති කාර්යාලය ඇමරිකායික සජනපදයට දන්වලා යවනවා. අපේ බුද්ධයන් ෂෝල්ටත් ඒක එනවා. එතෙන් ඒ වෙනකොට දෙමළ කොටිත බෙදුම්වාදී කොටස්තවාදයේ පරාජය කිරීමේ මෙහෙයුම්වල බුද්ධයන්සත් ත්‍රිවිධ හමුදාත් පොලිසියත් නියලී හිටපු හින්දා ඊට වැඩි බලක් තිබ්බේ නැහැ. නමුත් 2010 පළවෙනි වතාවට NTG එක පැමිණිල්ල එනවා. තවහීද් ජමාත් සංවිධානය පිළිබඳ පැමිණිල්ලන්නේ පළවෙනි වතාවට 2010. ඉන්පසු 2013 දී කරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි 2013 දී ඊළඟට විදේශීය බුද්ධි අංශයක් වැච ඊශ්‍රායෙල් බුද්ධි අංශය අපේ බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයට තොරතුරක් දෙනවා. ලංකාවේ ISIS සංවිධානය ක්‍රියාත්මකයි කියලා 2013 දී දෙනවා. ඊළඟට 2014 දී දෙවනි පැමිණිල්ල තවහීද් ජමාත් සංවිධානය පිළිබඳ දෙවනි පැමිණිල්ල නැවතෙනවා. ඊළඟට 2016 නැවත වතාවක් මේ පැමිණිල්ල එනකොට 2016 අගෝස්තු මාසේ 4 වෙනිදා අගෝස්තු මාසේ 14 වෙනිදා කාත්තන් කුඩිවලදී රිල්වාන් සහරාන්ගේ මලයන්දි බෝම්බ පිපිරීම කත්තදා බලනවා කරු මූලස්සන ආරූඪ මන්ත්‍රීතුමනි. ඉන් පස්සේ විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ වැකට අධිකරණ ඇමතිවරයා හැටියට එතුමාට ගරු කිරීමක් පිණිස කියන්නේ නොවැම්බර් 18 වෙනිදා මේ ගරු සභාව අවධාරණයට ලක් කරනවා. ලංකාවේ ISIS සංවිධානය ක්‍රියාත්මකයි. මහා ලේවැගිරීමකට නුදුරු අනාගතයේ ඉඩකඩ සැලසුන මේක පිළිබඳ අවශ්‍ය පියවර ගන්න කියලා. මොකද උනේ? පියවර ගත්තද? විජේදාස රාජපක්ෂ මැතිතුමාට පරනොකිය පරාබෙදුවා. ඔය යහපාල නාණ්ඩුවේ අද මේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු තිටියා යාණ්ඩුවේ මේ ඉදිරිපළ හිටිය ඇමතිවරු මේ විපක්ෂ නායකතුමා ඇමතිවරෙක් රංජිත් බන්දුම්මඩාර මැතිතුමා ඇමතිවරෙක් ලක්ෂ්මන් කිරියල් මන්ත්‍රීතුමා ඇමතිවරෙක් මේ යෝජනාවකේ නිරෝෂන් ප්‍රේමරත්න මැතිතුමා නිරෝෂන් පෙරේර මන්ත්‍රීතුමා ඇමතිතුමා ඇමතිවරෙක් මේ කඹ ඇදිල්ල තියෙනකොට සභා ජනාධිපති අගමැති දෙන්න දෙපැත්තින් යන කම හදිනකොට ජාතික ආරක්ෂාව වනසනකොට මේ මහතුරු හිටියා. ඒ නිසා දැන් නිකන් පපුවට ගහගත්තට පාස්කිරදා වින්දිතියෝ ගැන. ඒ නිසා විජේදාස රාජපක්ෂ මැතිතුමාට පළනෝ කියා පලා බෙදුවා. ඊළඟට මොකද උනේ? 2018 නොවැම්බර් මාසේ 18 වෙනිදා එතුමා ඒක කියනවා. ඊට පස්සේ යන්න 2018 දීම ආයිත් නයිනති වල පොලිස් නිලධාරීන් දෙන්නෙක්ගේ ඝාතනය කරනවා. බුද්ධි ක්‍රියාවලියක් නැහැ, පරීක්ෂණ නැහැ, විමර්ශන නැහැ. කවුරුත් අල්ලන්නේ
විනාඩි කාලයක් තියෙන්නේ.
ආයි අල්ලන්නේ නැහැ, වගේ උත්තරකාරෝ අල්ලන්නේ නැහැ. ඔහේ යනවා මාවනැල්ල බුදු පිළිම කඩා දානවා. ඒ පිළිබඳ හරියම විමර්ශනයක් නැහැ. මම මතකයි සබරගමුව ඉතාම කෙටි කාලයක් තියෙන නිසා සබරගමුව පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට කියනවා අසහත් සාලි මහත්තයා කතා කරලා මම එක්කන් එන්න මාවනැල්ල බුදු පිළිම කඩා දෙමීමේ වග උත්තරකාරෝ දෙන්න මම එක්කගෙන එන්න ඔබතුමා ගාවට. එක්කන් ආවද? මේකේ මහා මොලකාරයා හොයා ගන්න ඕන නම් අසාසාලිගත් අහන්න. පාලිත සිරිවර්ධන මහත්තයව නියෝජ්‍ය පොලිස්පතිතුමාව තේරීම් කාර්ය සභාව අභියසට කැඳවන්න කියලා අපි ලිඛිතව ඉල්ලීමක් කළා. එහෙම කැඳෙව්වෙත් නැහැ මම දන්න තරමින්. ඒක පස්සේ මොකද උනේ? ආන් වනාත විල්ලුවේ බෝම්බ පුපුරන ද්‍රව්‍යත් එක්ක අහුවෙනවා. පුපුර ද්‍රව්‍ය මධ්‍යස්ථානයක් අහුවෙනවා. කො පරීක්ෂණ? ඒ පරීක්ෂණ කළාද? නිසියාකාරව පරීක්ෂණයක් කළා. අපේ මහජන ආරක්ෂාව පිළිබඳ ගරු අමාත්‍යතුමා ඉන්නවා මේ වෙලාවේ. මතුවයි තුමට අවධාරණය කරනවා.
කාලය අවසන්.
IP මාරසිංහ තමයි මාවනැල්ල බුදු පිළිම පිළිබඳවත් ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු වනාත විල්ලුව පිළිබඳවත් ඒ පරීක්ෂණ කරපු IP මාරසිංහ මහත්තයා වාර්තාවට වෙච්ච දෙයක් නැහැ.
කාලය අවසන්.
එතකොට හිටියේ ශානි අබේසේකර. එයා තමයි එතකොට හිටියේ. සහරාන්ට වරෙන්දු දෙකක් තිබ්බා. ඇයි අතනඟුඩ ගත්තේ නැති සහරාන්ව? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටියේ කවුද? හිටියේ අන් කිසිවෙක් නෙවෙයි ශානි අබේසේකර. දැන් හොඳයි. බුද්ධි බුද්ධි අංශත බුද්ධි අංශ රණවිරුවෝ වේළුපිල පෙරබාරලව පරද්දන්න කටයුතු කරපු රණවිරුවෝ හිරේ දාලා බුද්ධි අංශ රණවිරුවෝ තොග පිටින් හිරේ දාලා බුද්ධි ක්‍රියාවලිය හෙලිදරව් කළා මේ බුද්ධි අංශ ක්‍රියාවලියම අඩපණ කළාට පස්සේ මේ පිළිබඳ පරීක්ෂණ හිතාමතා නතර කළා ඒ නිසා මේ අහිංසකයන්ගේ ඝාතනය මේ අහිංසකයෝ මරා දැමීම ගැන වග උත්තරකාර භාවයෙන් ඒක නිදහස් වෙන්න අතපිය දාගන්න හිටපු ජනාධිපතිටත් ඒ වගේම අගමැති වර්තමාන ජනාධිපතිට පුළුවන් කමක් නැහැ ඒ වගේම විපක්ෂ නායක මහතුරුන්ට බෑ නිසා පිළිනනවා කරු මහජන ආරක්ෂා භාරව අමතුමා ඉන්නවා මේකේ අද මේ හදන්නේ අන්කෞෂ්ඨයක් නෙවෙයි මේ ඉස්ලාමන්තවාදීන්ව නිදහස් කරලා මේකේ වගකීම මේ රටේ බුද්ධි අංශ වෙත පවරන එක සහගහන අපරාධයක් කොටිත්‍රස්තවාදී කම්මුතු කරන්න කැප වෙච්ච විරෝධා රණවිරුවන්ව මේකේ වග උත්තරකාරයෝ බවට පත් කරලා ජාත්‍යන්තර පරීක්ෂණ ඉල්ලලා ඒ අයට දඬුවම් කරන් තමයි මේ දැස් වෙනේ කරන්න දෙන්නේ පා කියන ඉල්ලීම කරමින් මේකේ මහමොලකරුවෝ ඉන්නවනම් කියන්න කියනත් ඉල්ලීම තිරන්නල සමතුමාටත් කියමින් ඒ පිළිබඳව වගකීම මැදිහත් වෙන්න අපි නතර වෙනවා බොහොම